විමල් වීරවංශ මෙතුමා මාර විනාඩි 20ක
කාලයක් නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ ඉතිහාසයේ සිදු වූවා යැයි සඳහන් වෙන සියලුම වංචාවන් තරාදියේ එක පැත්තකට දැම්මොත්, තරාදියේ අනිත් පැත්තට මහා බැංකු බැඳුම් කර වංචාව විසින් සිදු කරන ලද ආලාභය තැබුවොත්, ඔබ දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බර වැඩි, විශාල වශයෙන් බර වැඩි මේ බැඳුම් කර හොරකමින් වෙච්ච බලපෑම කියලා. මේක සැලසුම් සහගත හොරකමක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ සැලසුම් සහගත හොරකමක් කියලා කියන්න ඕන තරම් කරුණු අද වන විට අනාවරණය වෙලා තිබෙනවා. ඒ සැලසුම් සහගත හොරකම විසින් මේ රටේ ආර්ථිකය හිරිවට්ටලා තියෙනවා. බැංකු පොලි අනුපාතය ඉහළ අගයකට ගෙනහිල්ල තියෙනවා. බැංකු පොලි අනුපාතය ඉහළ අගයකට ගෙනයාම විසින් මිනිස්සු බැංකුවලින් නයාරගෙන වියදම් කරන, ආයෝජනය කරන, එහෙම නැත්නම් තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යොදව ගන්න ප්‍රවණතාවය බිඳ වැටිලා තියෙනවා. සල්ලි තියෙන මිනිහා බැංකුවට ණය දාලා ඒ එන අධික පොලියෙන් ජීවත් වෙන්න පුරුදු වෙලා තිබෙනවා. ඒ අනුව සල්ලි බැංකු ටික බැංකු ලාභ ලබනවා. මහජනයාතේ තියෙන සල්ලි බැංකුවල රටේ මුදල් සංසරණයේ හීන වෙලා තියෙනවා. ඒ නිසා ව්‍යාපාරිකයා කියනවා මිනිස්සු අතේ සල්ලි නෑ, බිස්නස් නෑ කියලා. මුළු මහත් සමස්ත ආර්ථික දේහයටම බලපාපු ප්‍රමුඛතම බරපතලම හොරකම ගැනයි අද අපි මේ සාකච්ඡා කරන්නේ. කෙනෙක් කියන්න පුළුවන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෙච්ච හොරකම් ගැන. එතනින් හොරකමක් වෙලා තියෙනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒකේ බලපෑම තියෙන්නේ ඒ සමාගමේ සීමාවට පමණයි. මේක එහෙම නෙවෙයි. මේක සමස්ත ආර්ථික දේහයටම බලපෑවා. සාමාන්‍ය ජන ජීවිතයට බලපෑවා. මිනිසුන්ගේ අගහිඟකම් වැඩි වෙන්න හේතු වුණා. මේ ඔබ දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ බිලියන 6ක් මම නෙවෙයි කියන්නේ, ජෙනරල් කල්කට් කියන ඉන්දියානු හමුදාවේ නිලධාරියා පොතක් ප්‍රකාශයට පත් කළා ලංකාවේ යුද්ධය ගැන. ඒ පොතේ ඔහු කියනවා ඇමරිකානු ඩොලර් බිලියන 6ක් අවුරුද්දට වියදම් කළා ශ්‍රී ලංකාව මේ යුද්ධය සඳහා කියලා. ඇමරිකන් ඩොලර් බිලියන 6ක්, සුළුපටු ගාණක් නෙවෙයි. ඒ පොතේ ඒ අතරම කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ වියදම නැති කරගත්තු නිසා තමයි ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යද්දී, ලෝක ආර්ථිකය කඩාවැටෙද්දී ශ්‍රී ලංකා ආර්ථිකය දක්ෂ ලෙස හසුරුවා ගන්න සමත්ුනේ අවුරුද්දකට මේ ඩොලර් බිලියන 6ක් තීබිච්ච වියදම නැති කරගත්තු නිසයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ආර්ථිකය කළමනාකරණය කරගන්න පුළුවන් වුණේ කියලා අපි නෙවෙයි කියන්නේ ජෙනරල් කල්කට් ලියපු පොතේ. දැන් මොකද උනේ? මෙතුමල්ලට මේ බලය ලැබෙනකොට US ඩොලර් බිලියන 6ක් වියදම් කරන්න ඕන උනේ නැහැ. යුද්ධය ඉවරයි. ඒක ඉතුරුයි. ලෝක පෙළඳපොළේ ඩොලර් 100 ගානට නැගලා තිබිච්ච තෙල් බැරලය ඩොලර් 27ට 30ට දක්වා පහළ වැටලා තිබුණා. ඒ නිසා තෙල් අර්බුදයෙන් ඒ තෙල් වලට ගිය අසීමිත විදේශ විනිමය ගලා යාමත් නතර වුණා. යුද්ධයට වැය කරපු අවුරුද්දකට බිලියන 6ක් US ඩොලර් නතර වුණා. ඒ ඔක්කොම පහසුකම් ඇවිල්ලත් ඇයි මේ ආර්ථිකයේ මේ විදිහේ කඩාවැටීමකට ලක් වුණේ? ඇයි මේ ඍණ, ඇයි මේ 3.7% කාර්තුවේ වර්ධන වේගයක් ඇති වුණේ? ප්‍රමුඛතම හේතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ හොරකම, මේ මහ බැංකු බැඳුම් කර හොරකම. මේ බැඳුම් කර හොරකම වුණේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හොරු ඇල්ලීමේ කමිටුවේ ජාතික විධායක සභාවේ සමාජිකයෙක් හැටියට ප්‍රමුඛ කාර්යයක් කරමින් ඉන්න වෙලාවේ. රාජපක්ෂලා හුරු කියාගෙන ආපු කට්ටිය තමයි මේ හොරකම කළේ. අද අවුරුදු 3ක් ගිහිල්ලා තිබුණු ආණ්ඩුවට කොමිෂන් සභා වාර්තාවක තියෙන මොකක් හෝ නිර්දේශයක් ගැන කියනවා ඇරෙන්න, හැමදාම කියපු බොරු ටික කියනවා ඇරෙන්න, තමුන්නාන්සලට අවුරුදු 3ක් ඇතුළත තමුන්නාන්සල කියපු කිසි චෝදනාවක් ඔප්පු කරලා පෙන්නලා නැහැ. තමුන්නාන්සලගේ අතේ බලය තියෙන්නේ, තමුන්නාන්සලගේ අතේ ආණ්ඩුව තියෙන්නේ. අර අනිත් කොමිෂන් සභා වාර්තාවේ තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවභාවිතයන් පිළිබඳ බොහෝ උදාහරණ. ඒකයි මේකයි සමාන කරලා සංසන්දනය කරලා මේ බැඳුම් කර හොරකමෙන් වෙච්ච බලපෑම සුළු කොට තකන්න හදනවා නම් ඒ තරම් තක්කඩිකමක් තවත් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ හොරකම වුණේ කොහමද? මේක නිකම් වෙච්ච හොරකමක්ද? බලය අරන් දවස් 20ක් යනකොට දවස් 20කදී වෙච්ච හොරකමක්. මේක නිකම් වුණේ නැහැ. මේක වුණේ ඔබතුමා දන්නවා හොඳටම, මේ හොරකම වෙන්නේ ඉතාම සැලසුම් සහගතව. මේ හොරකම වෙන්න කලින් තමුන්නාන්සලා දන්නවා මලික් සමරවික්‍රම අද අමාත්‍යවරයා, එදා එක්සත් ජාතික පක්ෂයේ සභාපති, උපනායක රවි කරුණානායක මෙතුමා ඉන්නවා මෙතන ලේකම් කබීර් හෂීම් මහා බැංකුවට ගියා හදිසි මුදල් අවශ්‍යතාවයක් ගැන මහා බැංකුව අධිපතිවරයාට සමග සාකච්ඡා කරන්න මම කියන දේවල් නෙවෙයි කොමිසමේ පරීක්ෂණවලදී අනාවරණය වෙච්ච දේවල් ඇයි එහෙම සාකච්ඡාවකට යන්නේ මීට කලින් මේ රටේ මොන ආණ්ඩුව බලයට ආවත් එක්සත් ජාතික පක්ෂේ සභාපතියන් ඕනේ නැහැ මහා බැංකුව අධිපතිට උපදෙස් දෙන්න මුදල් ලැබෙති හැටියට තමුන්නාංශ ගියා ඒකේ යම් කිසි තර්කයක් තියෙනවා හැබැයි තමුන්නාංශ යටතේ නෙමෙයි මේක ගැසට් කළේ ඉතිහාසයේ හැමදාම මහා බැංකුව ගැසට් කළේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇයි ඉතිහාසයේ පළවෙනි වතාවට අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන කියන අමාත්‍යාංශය යටතේ මහා බැංකුව ගැසට් කරගත්තේ මොකක්ද ඒකේ රහස මොකක්ද ඒකේ හේතුව අය ගැසට් නිවේදනයෙන් හැමදාම මුදල් අමාත්‍යාංශය යටතේ තිබිච්ච මහා බැංකුව අගමැතිවරයා යටතට ගෙනාවෙත් මේ හොරකමේ සැලසුමේ මූලාරම්භක පියවර ලෙසයි ගරු නියෝජ කතානායකතුමනි මම බලාගෙන හිටියා විපක්ෂ සංවිධායකතුමා කතා කරනවා මේ කරුණු මුත් කියන්නේ නැහැ එතුමා අර මොනවා හරි පහුගිය ආණ්ඩුවේ සිල් රෙද්දක් මොකක් හරි ගැන මොනවා හරි ටිකක් උස්සලා කියනවා ගරු නියෝජ කතානායකතුමනි එතකොට මේකෙම පැහැදිලි ගැසට් කරගත්ත මහා බැංකුව Taman යටතේ පක්ෂ සභාපති මලික් සමරවික්‍රම ලේකම් කබීර් හෂීම් උපනායක රවි කරුණානායක එවලේ මට මතක හැටියට තමුන්වාසි මුදල් ලැබෙති වෙන්න පුළුවන් ඒ අය ගිහිලා සාකච්ඡා කරනවා මහා බැංකුව අධිපතිත් එක්ක ඊළඟට මෙතෙක් කලක් මහා බැංකුව බැඳුම් කර නිකුත් කරපු ක්‍රමේ වෙනස් කරනවා මහා බැංකුව බැඳුම් කර නිකුත් කරපු ක්‍රමවේදය වෙනස් කරනවා ගරු නියෝජ කතානායකතුමනි මහා බැංකුවේ බැඳුම් කර ගනුදෙනුවේ 100ට 1ක පොලි අනුපාතයේ වෙනසක් වුණොත් ඒකේ බලපෑම බිලියන 40කට වඩා වැඩි 100ට 1ක පොලි අනුපාතයේ වෙනසක් වුණොත් ඒකේ බලපෑම 100ට බිලියන බිලියන 40කට වැඩි ඒ කියන්නේ මත්තල ගුවන් තොටුපළ වගේ කීයක් හදන්න පුළුවන්ද හම්බන්තොට වරාය වගේ කීයක් හදන්න පුළුවන්ද අධිවේගී මාර්ග කීයක් හදන්න පුළුවන්ද ඒ නිසා මේ 100ට 1 නෙමෙයි පොලි අනුපාතය වෙනස් වුනේ 100ට 1කින් නෙමෙයි වෙනස් වුනේ 1ක වෙනසක බලපෑම බිලියන 40කට වැඩි එතකොට කොහොමද මේක වෙන්නේ අග්‍රාමාත්‍යවරයාට ගැසට් වෙනවා පක්ෂ සභාපති ලේකම් උපනායකල යනවා ගිහින් මහා බැංකුව අධිපතිට උපදෙස් දෙනවා මහා බැංකුව අධිපති ඊට පස්සේ උපදෙස් අනුව එතෙක්කල් බැඳුම් කර නිකුත් කරපු ක්‍රමවේදය වෙනස් කරනවා ඊට පස්සේ බැඳුම් කර ගනු වෙන්දේසියේදී පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමට ඒ අධික පොලියට මුදල් දෙන්න රුපියල් බිලියන 10ක් ලංකා බැංකුව එක මොහොතින් ලබා දෙනවා ඒ වෙලේ තප්පරෙන් ලබලා දෙනවා ලංකා බැංකුවට පුළුවන් කමක් නැහැ. එහෙම ප්‍රොපර්චුවල් ට්‍රෙසරි සමාගමට කිසිම වගකිව යුතු ක්‍රමවේදයකින් තොරව රුපියල් බිලියන 10ක් දෙන්න. දෙන්නේ කොහමද? මුදල් ඇමතිතුමා හැටියට තමුන්වංශ දන්නෝ ඇති දීපු ක්‍රමේ. රවි කරුණානායක ඇමතිතුමා දන්නෝ ඇති දීපු ක්‍රමේ. ඒ නිසා බිලියන 10ක් දෙනවා ප්‍රොපර්චුවල් ට්‍රෙසරි සමාගමට. මේක තමයි සැලැස්ම. මේක සැලැස්ම සනසුම් සහගත වුණේ. ඊළඟට ඒ විතරක් නෙවෙයි. තමුන්වංශ දන්නවා විදේශ පුරවැසියෙක් වෙච්ච අර්ජුන මහේන්ද්‍රන් මොකටද මේකට මහා බැංකුව අධිපති කලේ විදේශ පුරවැසියෙක් දියුරුම දුන්නේ නැහැ මේ රට වෙනුවෙන් වැඩ කරනවා කියලා දියුරුම දුන්නේ නැහැ තමන්ගේ ගජ මිත්‍රයා අගමැතිතුමාගේ ගජ මිත්‍රයා 2015 ජනවාරි 8 වෙච්ච බලපෙරළිය 2015 ජනවාරි 8 වෙච්ච බලපෙරළියට අර්ජුන මහේන්ද්‍රන්ගේ ගෙදර තමයි එදා තිබිච්ච ආණ්ඩුවෙන් පැනපු කට්ටිය ගිහිල්ලා මුලින්ම සිංගප්පූරු ගිහිල්ලා සාකච්ඡා කළේ මුදල් වුවමාරුනේ ඒ ගෙදරදී එනිසා අර්ජුන මහේන්ද්‍රන් කියන්නේ එදා බලපෙරළියටත් තිරිය පිටිපස ඉඳගෙන සල්ලි පොම්ප කරපු කෙනෙක්. එතකොට අර්ජුන මහේන්ද්‍රන් විදේශිකයව ගෙනල්ලා මහ බැංකුවේ අධිපති කළා. තමන්ගේ ගජ මිතුරව මහ බැංකුවේ අධිපති කළා. අගමැතිතුමාගේ ගජ මිතුරව මහ බැංකුවේ අධිපති කළා. ඒ විතරක් නෙවෙයි. මේ නව ක්‍රමවේදය හඳුන්වලා දුන්නා. අගමැතිතුමා නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න නියෝග කරා කිව්වා. නව ක්‍රමවේදය නිසා තමයි පොලි අනුපාතය කෘත්‍රිමව ඉහළ දාලා අධික ලාභයක් පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමට ලබා ගන්න පුළුවන් වුණේ. පරණි ක්‍රමවේදයට ගියා නම් මේ හොරකම කරන්න බෑ. පරණි ක්‍රමවේදයට ගියා නම් මේ අලාභය කරන්න බෑ. පරණි ක්‍රමවේදයට එක බැරි නිසා තමයි අලුත් ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නේ. හොරකමට හරියන ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නේ ගරු නියෝජ කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි. තමුන්වහන්සේ දන්නවා මේ හොරකම ගැන කාරණා මතුණා. දැන් බලාගෙන ගියා මහින්ද අමරවීර ඇමතිතුමා තමයි මේ හොරකම ගැන මුලින්ම අනාවරණය කළා තියෙන්නේ. එතුමා අල්ලස්සෝ දූසන කොමිසමට පැමිණිලා කරාට ගරු නියෝජ කතානායකතුමනි කිසි පරිස්සමක් උනේ නැහැ. මොකක්වත් උනේ නැහැ. අඩු ගානේ එතුමා ආයි ගියේ නැහැ. මේක නොවෙන්නේ කියලා අහනවා. අද කොමිෂන් සභා වාර්තාවේ හින්දා එතුමා මෙතන ඇවිල්ලා වීර කතාවක් කරලා ගියා. මං කියන්නේ ඊට පස්සේ රටේ විරෝධය ආවා. මේ තොරතුරු එළිය වුණා. මහජන විරෝධය එනකොට අගමැතිතුමා මොකද කරේ? එක්සත් ජාතික පක්ෂයට හිතවත් නීතිඥයෝ 3 දෙනෙක් දාලා කමිටුවක් හැදුවා. පිටිපණ කමිටුවෙන් දුන්නා මෙතන යම්කිසි දෝෂයක් සිදු වී ඇත කියලා බොහොම සුළුකොට සකන වාර්තාවක් දුන්නා. අග්‍රාමාත්‍යතුමා 2015 මාර්තු 17 අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කරමින් මේ සභාවේ කතා කළා. අනුන්ට දොස් පවරමින් කතා කළා. අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකීම තමන් ගන්නවා කියලා කිව්වා. අර්ජුන මහේන්ද්‍රන් දක්ෂ කළමනාකරුවෙක් කියලා කිව්වා. ඊළඟට ඩිව් ගුණසේකර කෝප් කමිටුව මේ වාර්තාවක් මේ පිළිබඳ විමර්ශන වාර්තාවක් සකස් කරා. ඩිව් ගුණසේකර කෝප් කමිටුව මේ විමර්ශන වාර්තාව සකස් කරලා එළිදක්වන්න දවසක් තියෙදි පාර්ලිමේන්තුව විසුව හැරියා. ඒ කෝප් කමිටු වාර්තාවට අස්සම් කරන්න කියලා ඩිව් ගුණසේකර එදා හිටපු කෝප් කමිටුවේ සභාපතිවරයා එදා ඒකේ සමාජිකයෙක් ඇච්චි සුනිල් හඳුන්න නැති මාන්ත්‍රීතුමාගෙන් ඉල්ලා හිටියාම එතුමා කෑගලි රැස්වීමක් තියෙනවායි කියලා ඒකට අස්සම් තබන්න එකෙන් කොහොම හරි සීරු මාරුවට ඈත් වුණා. මම දන්නේ නැහැ මොකද හේතුව කියලා. වෙච්ච දේ මම මේ කියන්නේ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමාත් ඒ වෙලාවේ කෝප් කමිටුවේ සමාජිකයෙක්. එතකොට ඒ ඩිව් ගුණසේකර වාර්තාව එළියට එන්න දුන්නා නම් ඒකට දවසකට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා රටේ ජනාධිපතිවරයා ඒ කෝප් කමිටු වාර්තාවේ එළිදක්වන එක වැළැක්වුවේ නැත්තම් මේ තොරතුරු මීට කලින් අනාවරණය වෙලා දෙවෙනි වතාවටත් බඳුන් කරවලින් සිද්ධ කරපු මහා පරිමාණ හොරකම් නතර කරන්න තිබ්බා. හොරකම නතර කරන්න සැබෑ උමනාවක් තිබ්බනම් එදා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැහැ. ඒ වාර්තාව එළිදක්ුණාට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තිබුණා. නමුත් ඒ වාර්තාවෙන් මේ හොරකමේ දිගපළල බරපතලකම ඒ විමර්ශනය කරුණු හරියට අනාවරණය වෙච්ච නිසා තමයි වාර්තාව එළියට එන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවා හරියේ. ඒ මගින් රටේ ජනාධිපතිවරයාත් මේ හොරකම නිසි මොහොතේදී අනාවරණය කොට ඒ වළක්වාලීමට ගත යුතු පියවර නොගෙන ඒක ආරක්ෂා කරන්න එදා පියවර ගත්තා. ඒ නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙනකොට මේ ප්‍රශ්නේ ඉතා බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඩිව් ගුණසේකර කෝප් කමිටු වාර්තාව ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම වළක්වන්න සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා වාර්ණ නියෝගයක් ඉල්ලුවා අධිකරණයට ගිහිල්ලා. වාර්ණ නියෝගයක් ඉල්ලුවා ඩිව් ගුණසේකර වාර්තාව ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන එක වළක්වන්න. ඒ විතරකුත් නෙවෙයි මේ කෝප් කමිටුවට බැඳුම් කර වංචාව සුද්ධ කරමින් පොතකුත් ලිව්වා සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා. ඒ බැඳුම් කර වාර්තාව සුද්ධ කරමින් පොතකුත් ලිව්වා. එහෙම හොරකමක් වෙලා නැහැ කියලා කිව්වා. ඒ පොත ලිව්ව නිසා පස්සේ පාර්ලිමේන්තුව නැවත රැස්ුණාම අලුත් කෝප් කමිටුවෙන් මේ ගැන විමර්ශනය කරන්න ගියාම හිටපු UMP මන්ත්‍රීවරයා ඉල්ලාස් කරවලා සුජීව සේනසිංහ මන්ත්‍රීතුමාව දැම්ම කෝප් කමිටුවේ සමාජිකයෙක් කරලා. අර සුදුසුකම් නිසා මේකෙන් පේනවා මේ සල්ලි හතර අතර විහිදුනා. පර්පචුවල් ට්‍රෙෂරි සමාගමට අධික ලාභ හැව්වා. ඒකෙන් විශාල ධනයක් කීප විශාල පිරිසක් අතේ බෙදී ගියා. මේ හැමෝම මේ හොරකම නිසා ආරක්ෂා කරන්න එකතු වුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි තමුනාංශ දන්නවා අර්ජුන මහේන්ද්‍රන් මහත්තයාම දෙවන වතාවට මහ බැංකු අධිපති භාවයට පත් කරාන්නීමෙන් වැළකුණාට පස්සේ අග්‍රාමාත්‍යතුමා එතුමාගේ අමාත්‍යංශයේ විශේෂ උපදේශකයෙක් හැටියට අර්ජුන මහේන්ද්‍රන් මහත්තයාව තියාගෙන හිටියා. රැකියා දසලක්ෂ්‍ය ව්‍යාපෘතියේ උපදේශකයා හැටියට. එතකොට ඒ සියලු දේවල් වලින් පේනවා මේක ගරු නියෝජ්‍ය කතානායකතුමනි තවත් කොහේ හරි වෙච්ච හොරකමක් පෙන්නලා වලක් වහන්න පුළුවන් කතාවක් නෙමෙයි. එදා ආණ්ඩුවේ තිබුණා නම් හොරකම් තමුන්වංශයට බලය තියෙනවා. නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියට හොයන්න හොයලා ඔප්පු කරලා පෙන්නන්න වැරදි කරලා තියෙනවා නම් නීතියේ ක්‍රමවේදයට අනුව දඬුවම් කරන්න. ඒකට තමුන්වංශලට අයිතිය තියෙනවා, බලය තියෙනවා. ඒක වළක්වන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒක කරන්න. හැබැයි ඒව ගැන කියමින් කතා කරමින් ඒව ගැන පතුරු ගහමින් ඒවා මේ මහා පරිමාණ හොරකම වහන සලුව බවට පත් කරගන්න තමුන්වංශලද කටයුතු කරනවා. ඒකයි තියෙන තක්කඩිකම. ඒ විතරක් නෙවෙයි තමුන්නාන්සල කොහොමද දන්නවා මා මේ හොරකමේ දිගපළල කොහොම දුනේ කියලා. 2015 ජූනි මාසේ 3 වෙනිදා තමයි මහා බැංකුව අධිපති පත් කරන එකට විරෝධය පාලා දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායකතුමා මේ සභාවේ මේ ඒකට විරෝධය පාලා කතා කරා 2015 ජූනි 3. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ හොරකම අද මහජන විරෝධයත් එක්ක ජනාධිපතිවරයාට සිද්ධ වුණා කොමිසමක් හරි දාන්න. කෝප් කමිටුවේ වාර්තාව ආවා ජනාධිපතිවරයාට සිද්ධ වුණා කොමිසමක් දාන්න. කෝප් කමිටුවෙනුත් මේකේ මහමොලකරුවක් හඳුන්වන්නේ නැහැ. කොමිසම් වාර්තාවෙනුත් මේකේ මහමොලකරුව හඳුන්වන්නේ නැහැ. දැන් මට පේන්නේ රවි කරුණානායක මැතිතුමාගේ පිටින් මේ ඔක්කොම පවු ටික යවලා අනිත් මහමොලකරුවෝ අත සූදා ගන්න උත්සාහ දරන බවක් තමයි අපිට නම් පේන්නේ. එහෙම හිතනකොට ඔබතුමා ගැන දුකකුත් ඇති වෙනවා අම්මපා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක සැලසුම් සහගත හොරකමක්. මේක සැලසුම් සහගත හොරකමක්. මේක සිද්ධකලේ සැලසුමකට අනුව මලික් සමරවික්‍රම අමාත්‍යවරයලා, කබීර් රෂීම්ලා, රබී කරුණානායක අමාත්‍යවරයලා මහ බැංකුවට ගිහිල්ලා මහ බැංකුව අධිපතිත් එක්ක කතා කළේ ඒක. මහ බැංකුව අධිපතිව ගෙනාවේ ඒකට. මේකෙන් මේ රටේ ආර්ථිකයට හෙන ගැහුවා වගේ වැදුනේ.
තමුනාස දන්නවා මේ හොරකමෙන් වෙච්ච පාඩුවේ බලපෑම මේ මුදල් අවභාවිතය ඉතුරු කරගන්න තිබුණා නම් එක පවුලකට කාර් එකක් ගන්න දෙන්න පුළුවන්කමක් තියෙනවා එක පවුලකට මේ රටේ කාර් එක බැගින් දෙන්න පුළුවන් ඒ තරම් අතිවිශාල ධනයක් මේකෙන් ගසා කෑවේ මේකෙන් වෙච්ච බලපෑම කරු යෝජකතානාගතුමනි රුපියල් අව ප්‍රමාණය වෙන්න මේක හේතුුනේ නැද්ද මුල්‍ය වෙළඳපොළ ගැන සැකසංකා මතුනේ නැද්ද කොටස් වෙළඳපොළේ සල්ලි ආයෝජනය කරපු විදේශ ආයෝජකයෝ දාලා යන්න පටන් ගත්තේ නැද්ද ඩොලර් හිඟයක් ඇති උනේ නැද්ද ඒ මගින් රුපියල් අව ප්‍රමාණය උනේ නැද්ද ඒ මගින් විදේශ රටවලින් ගේන භාණ්ඩවල මිල ඉහළ ගියේ නැද්ද මුළුමහත් ආර්ථිකයේම කඩා වැටීමට මේ හොරකම ප්‍රධාන බලපෑම ඇති කළා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා මේක තවත් වෙනත් හොරකම් එක්ක සංසන්දනය කරලා මේ මහා පාපයෙන් ගැලවෙන්න තමුන්වහන්සේලාට බෑ බැඳුම් කර හොරකමේ සල්ලි තමයි අද එක්සත් ජාතික පක්ෂ වෙළඳ දැන්වීම බවට යන්නේ රූපවාහිනී නාලිකාවල පුරවගෙන බැඳුම් කර හොරකමෙන් උපයපු සල්ලි ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ හොරකම මේ රටේ ජන ජීවිතය කඩා වැට්ටුවා අහිංසක දෙමාපියෝ අද දරුවෝ ඉන්නවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ බඩගින්න ඉවස ගන්න බැරි කමට කෝවක්ක ගෙඩි හෙට්ටිපොළ කෝවක්ක ගෙඩියක් කනවා කෝවක්ක ගෙඩිය කාලා ඇඟේ සීනි නැති වෙලා දරුවා මියදෙනවා ඒ අද මේ රටේ ගම්බද දරුවන්ට කෝවක්ක ගෙඩි කාලා මැරෙන්න සිත වෙලා තියෙන්නේ අයිස්ක්‍රීම් වලට වස දාලා අම්මා දරුවන්ටත් කවලා තාත්තා වෙනම මැරෙනවා අම්මා දරුවොත් එක්ක වහ කාලා මැරෙනවා කිලිනොච්චියේ ණය ගෙවන්න බැරුව ණය ගෙවන්න බැරුව දැන් තමුන්නාන්සලා අර්ජුන ඇලෝසියස් වයි තව කවුද පලිසේනද මොන කවුද හරි සේන කෙනෙකුයි අත්තඩංගුවට අරගෙන තියෙනවා අත්තඩංගුවට අරගෙන දැන් ඔන්න පේනනවා සුවත සජීවීව එක රූපවාහිනී නාලිකාවක මේක පෙන්නගෙන යනවා දැන් අත්තඩංගුවට ගත්තා 10 වෙනිදාට මෙහා තමුන්නාන්සලා මෙහෙම දෙයක් කරලා පෙන්වන්න ඕන එහෙම නොකරුවොත් පටි රෝල් කියලා සමීක්ෂණ වාර්තා වලින් පෙන්වලා දීලා තියෙනවා ජනාධිපතිවරයාගේ පැවැත්ම ආරක්ෂා කරගන්නත් එක්සත් ජාතික පාක්ෂිකය චන්දපොලට ගේන්නත් මේ මහා හොරකමට එරෙහිව පියවරගත්තු බව පෙන්වන්න තමුන්නාන්සලට සිද්ධ වෙලා තියෙනවා රවි කරුණානායක ඇමතුමාගරුන් මට ආරංචි විදියට නම් ඇහුවා ටික දවසකට රිමාන්ඩ් එකේ ඉඳලා 10 වෙනිදෙන් පස්සේ ඉන්න පුළුවන් කැමතිද කියලා ඔබතුමා මන් දන්න විදියට අකමැති කිව්වා ඔබතුමා ඇමතිකමත් අතහැරියා මට ඊට වඩා නම් කැප වෙන්න බෑ කිව්වා මට ආරංචි විදියට බැලුවේ ඔබතුමාවත් පටලවල දාන්න මේක ඇත්ත කතාව මහමොලකරුව මේකෙදි ඉලක්ක කරන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කතා කළා මහමොලකරුගේ මේකට තියෙන සම්බන්ධය ගැන වචනයක් කිව්වේ නැහැ මේ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ බලය මේ සඳහා මේ හොරකම සඳහා පාවිච්චි කරපු විදිය කොහෙවත් සඳහන් කළේ නැහැ කොමිෂන් සභා වාර්තාවෙත් කියලා නැහැ ඇච්චෝ පැච්චෝ ටික නිකන් හිරේ දාලා තමුන්වහන්සේලාට අත හොදගන්න බෑ ඇච්චෝ පැච්චෝ හිරේ දාලා අත හොදගන්න බෑ මේ රටේ මේ දරුවන්ට කෝවක්ක ගෙඩි කාලා මැරෙන්න උනේ මේ හොරකමෙන් මේ රටේ ආර්ථිකය වට්ටපු හන්දා දරුවන්ට කෝවක්ක ගෙඩි කාලා මැරෙන්න වෙලා තියෙන්නේ මේ හොරකම මේ රටේ ආර්ථිකය වට්ටපු හන්දා
විනාඩි එකමාරක් දෙකක්
කරු නියෝජ කතානායකතුමනි ඔබතුමා ගානේ තව විනාඩියක් දෙන්න ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි අපි ඒ නිසා මේ බැඳුම් කර කොමිෂන් සභා වාර්තාව විතරක් නෙවෙයි මෙතනින් එහාට මොකද්ද වෙන්නේ මේකේ මහමොලකරුගේ සම්බන්ධය දැන් මහමොලකරු කොමිෂන් සභාවට යනකොට මොනවාද ප්‍රකාශයක් දෙන්න නීතිපතිතුමා එනවා එදාට ප්‍රශ්න කරන්න කවුද එතන හිටපු අනිත් සොලිසිටර් ජෙනරාල්ලා යසන්ත කෝදාගොඩලා දප්පුල ලිබේරලා ඒගොල්ලෝ නැහැ දැන් ඒගොල්ලෝ මේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන් අයින් කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ හෙඩිතර නිලධාරිව මේකෙන් එළියට දාලා ඒගොල්ලෝ ඒ වෙනුවට එන්නේ නීතිපතිතුමා නීතිපතිතුමා පත් කරන්නේ ජනාධිපතිතුමා ඉතින් නීතිපතිතුමා බොහොම අහිංසක විදියට ඒක ප්‍රශ්නයක් දෙකක් අහලා බය නැති අගමැතිව එළියට එවනවා බය නැති අගමැතිව එළියට එවනවා මේක මේ මේ ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇත්ත වගකීම යුත්ත කවුද කියලා කතා නොකර එහෙම් මෙහෙන් ඇච්චෝ පැච්චෝ ටිකක් අල්ලලා හිකූඩුවේ දාලා හරියන්නේ නැහැ පර්පෙචුවල් ට්‍රෙෂරිස් වලට මේ ගත්තු අධික ලාභය ඒක කාටද ගියේ ඒක පහුගිය මහමැතිවරණේ කවුරු අපේක්ෂකයන්ටද බෙදුවේ ඒක අගමැති ගාව කීයක් තියෙනවද කවුද ඒව සල්ලිත් බෙදාගත්තු අනිත් ඇමතිලා ඔය එලි වෙලා තියෙනවා ගෙවල් අරන් දීලා ඒවට විරුද්ධව කෝ නීතිමය පියවර තමුන්නාසල වාහනාව භාවිතා කරයි කියලා මාව හිරේ දැම්ම තියාගෙන හිටියා දවස් මාස 3ක් දැන් ඔය කියන මහා පරිමාණ හොරකමේ වගකීතු කිසිවෙක් කොහෙටද තමුන්නාසලා නීතිය ක්‍රියාත්මක කළ තින්නේ පලිසේනයි පර්පචුවල් ට්‍රෙෂරිස් කාර්යයි ඇත්තෝ පැත්තෝ දාලා හරියන්නේ නැහැ මේක මහමොලකරුන්ගේ සිට තනතුරු වලින් ඉල්ලාස් වෙන්න ඕන ලැජ්ජාවක් බයක් තියෙනවා නම් බය නැත්තම් මේ රටේ නීතියට අධිකරණ මේ ක්‍රියාමාර්ගයට ඉදිරිපත් වෙන්න ඕන බය නැත්තම් මේ ක්‍රියා මේ නීතියට ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මලික් සමරවික්‍රම මහත්තයා සභාපති හැටියට තමුන්වහන්සේට යන්න අයිතියක් නැහැ මහ බැංකු අධිපති හම්බෙන්න මගේ වෙලාව වුණා නියෝජක කතානායකතුමනි මගේ වෙලාව වුණා
සමරවික්‍රමතුමා
මගේ වෙලාව වුණා
on commission
yes
we a witness I was I gave evidence and the commission very clearly says that there was no discussion about issuing a bond by at that meeting
baru boru kiyanne pa tamunnaasala garu niyojaka thanaaga thuni mage welawa denna
nikan boruwada kaya
garu niyoj oba tumata puluwan unata vipaksha samvidhayake aambang karaganna mewa deela vipaksha samvidhayake aambang karaganna puluwan unata api aambang karanna ba oba tumata mewa deela vipaksha samvidhayake aambang karaganna puluwan oba tumage namawat eya kiyanne යා ඔබතුමාගේ නමවත් කියන්නේ. ඉතින් අපි නම කිව්වම ඔච්චර කිපෙන්න එපා. අපිට මේවා මේවා දීලා අපි වම්බම් කරගන්න බෑ. එයා වම්බම් කරගත්තට. ගරු නියෝජක කතානායක දන්නවනම් නීතියෙන් යන්න. ගරු නියෝජක කතානායකතුමනි.
ඒ
නිසා මේ මේකේ අලගිය මුලගිය වැලගිය තැන් එලි වෙලා ඉවරයි. බොරු කරන්න අයිතියක් නැහැ. කාව හරි මේ ෆුට් නෝට් කල්ලිය ඉන්නවා. ෆුට් නෝට් කල්ලිය සල්ලි වලට නෙවෙයිද කියලා ෆුට් නෝට් දැම්මේ. කෝප් සභාවේ කලබල කළේ. අන්න ඊයේ රූපවාහිනී සංවාදයකදී හඳුන්නෙත්ටි කෝප් කමිටුවේ සභාපතිතුමා පිළිගත්තා. කතානායකතුමා මහ බැංකු අධිපතිව කෝප් කමිටුවට ගේන්න එපා කියලා ඉල්ලීම කළ හැටි ඒවා පිළිගත්තා ඕනනම් එතුමගෙන් අහන්න මේ හැමෝම මේක වලක්වන්න හැදුවේ වහන්න හැදුවේ වහන්න බැරි වුණා තමුන්නාසලා පටන් ගත්තේ ඉංග්‍රීසියෙන් හොරකම් කරන්න මහ බැංකු බැඳුම් කරේ හොරකම් කරාම මිනිස්සුන්ට තේරෙන්නේ
නැහැ ඒ
නිසා ඉංග්‍රීසියෙන් කරපු හොරකමක් මේ මේකෙන් මේ රටේ ආර්ථිකය පතුලට වැටුණා කෝවක්ක ගෙඩි කාලා මැරෙන තත්ත්වයකට මේ රටේ දරුවෝ පත් කළා ඒ නිසා මේ හොරකම කරපු අයට හැරීම නීතිය නිවැරදිව ක්‍රියාවට නම්වන්න ඇච්චෝ පැච්චෝ හිරේ දාලා ඔන්න අපි වැඩේ දුන්නා කියලා එහෙම ඒ සිංගිති ආතල් ගන්න නම් තමුන්වාසල ගියාට මේ රටේ ජනතාව එක පිළිගන්නේ නැහැ කියන එක අපි අවධාරණය කරනවා බොහොම ස්තුතියි
ගරු හර්ෂා ටිසිල්ලා ඊට කලින් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ නම සඳහන් කරනකොට එයා නැත්නම් එතන එයාට කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ ඒ වගේම ගරු සභාවේ මන්ත්‍රීවරුන්ගේ නම සඳහන් කරනකොට ඒ අපිට සභාවේ වාර්තා වලින් ඉවත් කරන්න වෙනවා ඒ වගේම සාධාරණ අවස්ථාවක් දෙන්න පුළුවන් ඒ නැවත ඇවිල්ලා එයාගේ ඒ පිළිබඳ කතාවක් ප්‍රකාශයක් කරන්න ලැබුණා බන්දු ලගුණවාද වැත්තුහා
පොයින්ට් බෝඩ මොකද අද ඉන්න මන්ත්‍රීවරු ඇවිල්ලා නැත්තම් මේ ස්ථානයේ මේ වැදගත් විවාදයේදී ඔවුන් පිළිතුරු දෙන්න පුළුවන් තව දවස් දෙකක්
මේ
විවාදයේ නිසා ඒ නිසා මේ රිපෝට් වල තියෙන නම්ගම් මෙතන සඳහන් කරන්න සිද්ධ වෙනවා
එහෙම නැත්නම් මේ විවාදයක් කරන්න බැරි වෙනවා ගරු හර්ෂ
නියෝජ්‍ය කතානායකතුමනි මේ අවස්ථාව ලබා
දෙන්න ගරු මලික් සමරවික්‍රමතුමා you are aware when your name was mentioned
ගරු කබීර් කබීර් හර්ෂේ මැතුමාගේ නමවත් මාගේ නමවත් මේ බැඳුම් කරේට කිසිසේත් සම්බන්ධ වෙලා නැහැ. ඒ කිසිසේත් ඒක ඒ වර්තාවේ නැහැ. ඉතින් මඩ ගහම විසක් මේ බොරුවට ඒක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. සාක්ෂි දීලා ඒක අපි සාක්ෂි බිනේ ඒ සාක්ෂි කියලා දිනවා ඒ සාකච්ඡාවේ මේ බැඳුම් කරේ ගැන කතා කරුවෙත් නැහැ කියලා. ඉතින් ඒක නේ කියලා තියෙනවා.
ගරු නියෝජ කතානායකතුමනි
ඕඩර්
මේ අද මම
ඕඩර් ප්ලීස් ලෙට් හර්ෂාරි සිල්ලා ඉස් ඔන් ස්පීඩ් ප්ලීස් ලෙට් හිම් ස්පීක් තෑන්ක්යූ
බොම ඉස්සුදින් අද මම අද ඩේලි මිරර් පත්‍රයේ මුල පිටුව සභාගත කරන්න කැමති බිස්නස් සෙක්ෂන් එකේ ගරු නියෝජ කතානායකතුමනි මේක කියනවා EPF gets zero returns from majority of private equity investments අර්ථසාධක අරමුදලේ මේ ආයෝජන වලින් ලැබිලා තියෙන රිටර්න් එක බිඳුවයි කියලා 2014 වෙනකන් කරපු මම කියවන්නම් මේක according to the right of information disclosure the central bank made to mirror business following significant delays in processing the inquiry due to the scope of the data requested the pension had provided in total 10.8 billion in private equity funding to 7 firms during the period in question EPF which is under the custodianship of the central bank has to this day not generated any returns for the 9.3 billion in private equity investment made up to 2014 මෙන්න මේක තමයි වැදගත් මේ 2014 වෙනකම් මේ වෙච්ච මගඩිය පිළිබඳව හොයන්න අවශ්‍යයි කියන තැනට අපි එන්න ඕනේ The figure in comparison is little more than the money the state is said to have lost during the infamous treasury bond scam in 2015 and 2016. මොකද මේ කියන්නේ? දැන් මහන් අහගෙනයි කවුද කියනවා විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමාද කොහෙද? මේ කියනවා 2015 ට කලින් මේ මගඩිය වෙලා තියෙනවා කවුද කියන්නේ ඒකේ අලාභය පාඩුව මේ අලාභයට වඩා අඩු නැද්ද කියලා. දැන් මේ අද පත්‍රයේ මේ තියෙන්නේ මේ තොරතුරු දැනගැනීමේ පනත හරහා මහ බැංකුවෙන් ලබාගත් තොරතුරු අද වාර්තා කරලා තියෙනවා. මේක කියනවා මේ මහ බැංකු ගනුදෙනුවෙන් වෙච්ච පාඩුවට වඩා විශාල පාඩුවක් මේ වෙළඳපොළ හරහා ට්‍රාන්සැක්ෂන් 7කින් පමණක් වෙලා තියෙනවා කියලා. මම ඒක සභාගත කරන්න කැමතියි, පසුව මේ පිළිබඳව සාකච්ඡා කරමු. යසන්ත කෝදගොඩ මේ ඇඩිෂනල් සොලිසිටර් ජෙනරල් මැතුමා අද ඉදිරිපත් කරලා තියෙනවා, අද පත්තරවල ඉදිරිපත් කරලා තියෙනවා ඔහු ඊයේ අධිකරණයේ ඉදිරිපත් කරපු යෝජනා. ඒකේ තියෙනවා meanwhile additional solicitor general Kodagoda explained that this magisterial inquiry was not solely based on the bond commission report but a complaint made by the central bank governor Indrajit Kumaraswamy කියලා. එතකොට මෙතනින් ගම්ම වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මෙතන වෙලා තියෙන ගනුදෙනුව සම්බන්ධයෙන් කොමිටි වාර්තාවක් ඉස්සෙල්ලා ඉදිරිපත් වුණා පිටිපන කොමිටුව. ඒකේ කෝප් වාර්තාව ඒක දිහා බැලුවා. කෝප් වාර්තාවේ 10 වෙනි පිටේ තියෙනවා මහ බැංකුවේ බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් නිසි රාජ්‍ය අධිකාරියක් මගින් පූර්ණ අධීක්ෂණයක් සිදු කළ යුතු බව ගරු අග්‍රාමාත්‍ය හා ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු ඇමතුමා විසින් පත් කරන ලද ඉහත කී ත්‍රී පුද්ගල කමිටුව විසින් නිගමනය කොට තිබුණි කියලා. එතකොට අපි කෝප් වාර්තාවෙත් පිළිගන්නවා මේ කමිටුව මගින් මේ නියම කරලා තියෙනවා, අගමැතිතුමාත් නියම කරපු විදියට මේ පිළිබඳව පූර්ණ අධීක්ෂණයක් කළ යුතුයි කියලා. ඊළඟට නොවැම්බර් මාසේ 2016 නවුෆල් අබ්දුල් රහමාන් සෙක්‍රටරි ටු ද ලීඩර් ද හවුස් ඔෆ් පාර්ලිමන්ට් මෙන්න මෙහෙම ජයන්ත ජයසූරිය ඇටර්නි ජෙනරල්ට ලියනවා, Honorable Prime Minister has directed me to forward the undermentioned documents for your information and necessary action. අවශ්‍ය කටයුතු සඳහා අපි මේක යොමු කරනවා. මොකද යොමු කරන්නේ? Report of the Committee of the Public Enterprises Scope, Parliament Series 109 table on 20th October 2016. එතකොට මම මේ උත්සාහ කරන්නේ කියන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මෙතන යම්කිසි හුටපටයක් තිබිච්ච බව, වංචාවක් තිබිච්ච බව ඒ අවස්ථාවේදීම අපිට සාක්කි ඔප්පුනේ නැති වුණත් මෙතන පිටිපන වාර්තාවෙන් ලැබිච්ච වාර්තාව හා ඊට පස්සේ කෝප් වාර්තාවෙන් ලැබිච්ච නිර්දේශ අනුව වහාම නීතිපතිවරයාට දන්වලා තියෙනවා විමර්ශන පටන් ගන්න කියලා. එතකොට අපි සතුටු වෙනවා නීතිපතිවරයා විසින් නඩු ගොනු කරලා අර්ජුන ලෝෂියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට ගන්න ලෙස ඒ කරපු ඉල්ලීමට. අධිකරණයෙන් නියෝග ලැබිලා තියෙනවා ඒ කට්ටියව අත්අඩංගුවට ගන්න, ඕන්නෝ අත්අඩංගුවට අරගෙන තියෙනවා. තව එකක් මම කියන්න කැමතියි, සමහරු කියනවා මේ අර්ජුන මහේන්ද්‍රන් ට මේ පිළිබඳව ඒ ඉල්ලීමක් කරලා නැහැ, එයාට නිකරුණේ මේ නිදැල්ල ඉන්න පුළුවන් කියලා. මෙතන තියෙනවා ඉහත නන්සම්න පළවෙනි සැකකරු ලක්ෂ්මණ අර්ජුන් මහේන්ද්‍රන් මේ වෙන විට සිංගප්පූරයේ පදිංචිව සිටින බවට බුද්ධි තොරතුරු ලැබී ඇත. ඉහත සඳහන් අපරාධ වර්ග සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය. එසේ හෙයින් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍යතාවයක් පවතී. එබැවින් ජාත්‍යන්තර පොලිසිය ඉන්ටර්පෝල් හරහා ඔහුට බාරදීම පිණිස 18/2/15 වන දිනට පෙර ශ්‍රී ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත වාර්තා කරන ලෙසට නිවේදනයක් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන්න කියලා. එතකොට මෙතන කිසි කෙනෙක්ව අයින් කරලා සමහර අර කවුද කිව්වා වගේ මේ පොඩි මේ තෝරු මෝරු ඇරලා හාල් මැස්සෝ අල්ලන්න නෙමෙයි උත්සාහ කරන්නේ. මෙතන වැරදක් වෙලා තියෙන බවට දැන් සාක්ෂි තියෙන නිසා ඔවුන්ව අත්අඩංගුවට අරගෙන නිසි පිළිවෙලට අධිකරණයට ඉදිරිපත් කළ වැඩ කටයුතු ආරම්භ කරන්න කියලා රජය විසින් නීතිපතිවරයාට සහ නීතිපරව හරහා අධිකරණ කටයුතු අරගෙන තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට නියෝජ්‍ය කතානායකතුමනි මෙවැනි කෝප වාර්තාවක් මෙච්චර දුර ගිහිල්ලා තියෙනවා. සියලුම වරදකරුවන්ට දඬුවම් කරන්න මේ කෝප වාර්තාවෙන් නිර්දේශ කළා තියෙනවා. ඒක ඉස්සරහට අරගෙන යනවා. මේක මම හිතන්නේ ලොකු පරිශ්‍රමයක් දරලා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිසිම විදියකට දේශපාලන න්‍යායපත්‍රයකට හෝ පුද්ගලික න්‍යායපත්‍රයකින් තොරව මේ වැඩ කටයුතු කරලා තියෙනවා. මේ පුද්ගලයන්ට මේ පිළිබඳව ඉස්සෙල්ලාම අත වශයෙන්ම මේ පිළිබඳව දැනුවත් කරන්න අපි කටයුතු කරා 2012. අපිට මේ අවස්ථාවේ කියන්න කැමති මේ ඇලෝසියස්ලත් එක්ක කිසිම විදියකට අල්ප මාත්‍රයකින්වත් සම්බන්ධකමක් අපිට නැහැ. අපි දැකලත් නැහැ, කිසිම දවසක කතා කරලත් නැහැ. එව්වා මේ වාර්තාවල සක්සුදක් දේ පැහැදිලි වෙනවා. පුද්ගලිකම අපි දේශපාලන ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරන්න හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් අපිට ශක්තිය තියෙනවා. එමනම් මම විනාඩි කීපයක් අරගෙන බලන්න කැමති, පෙන්වන්න කැමති මේ රටට අපි මේ සම්බන්ධයෙන් කොයි ආකාරයටද හැසිරලා තියෙන්නේ කියලා. මම ඊට කලින් කෝප් වාර්තාවේ ඉදිරිපත් කරලා තියෙන 53 වෙනි පිටට යන්න කැමතියි. දැන් මීට කලින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා, අගමැතිතුමා පාර්ලිමේන්තු කිව්වා කියලා අර්ජුන් මහේන්ද්‍රන් කිසි විදියකට මේ බැඳුම් කර ඒ ගනුදෙනුවට මැදිහත් වීමක් වෙලා තිබුණ නෑ කියලා. ඔව්, එතුමා ඒ කතාව එතනදී කියලා තිබුණේ ඔහුට අර්ජුන මහේන්ද්‍රන් සහ එවකට හිටපු ඒ නියෝජ්‍ය අධිපතිවරුන් 3 දෙනා වෙන ආනන්ද සිල්වා, නන්දලාල් වීරසිංහ සහ සමරසිරි කියන නිලධාරීන් 3 දෙනා සහ අර්ජුන් මහේන්ද්‍රන් ඔහුව දැනුවත් කරපු ආකාරයට කියලා අගමැතිවරයා කොමිසම් වාර්තාවට සාක්ෂි සටහනක් ඉදිරිපත් කරමින් කියලා තිබුණා. නමුත් ඒ වෙලාවේ නොතිබුණු සාක්ෂි කෝප් කමිටුවේදී අපිට අනාවරණය වුණා. ඒ නිසා තමයි කෝප් කමිටුවේ සියලුම සාමාජිකයන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මැදිහත් වීමක් හෝ බලපෑමක් සිදු කළ බවට සාධාරණයක් සැකයක් ඇතිවිය හැකි ආකාරයේ සාක්ෂි හා කරුණු කාරක සභාවේ ඉදිරියේ හෙළිදරව් වී ඇති බව කාරක සභාව නිර්දේශ කරයි කියලා සුනිල් හැඳුන් නැති ඇතුළු අපි සියලුම දෙනාම ඒ වෙලාවේ ඒ දේ කිව්වා. එතකොට ඒකෙන් අර්ථකථනය වෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, යම් යම් වෙලාවට තිබුණේ නැති සාක්ෂි පසුව ලැබෙනකොට ඒ පසුව ලැබිච්ච සාක්ෂි අපි පාවිච්චි කළා, කළ යුතු දේ මොකක්ද කියලා නිර්දේශ කළා, අවශ්‍ය කටයුතු සඳහා ඉදිරිපත් කළා තියෙනවා. දැන් මම කාරණයක් කියන්න කැමතියි. මොකද කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ සමහර අපි මන්ත්‍රී කණ්ඩායමක් හිටියා. මේ මන්ත්‍රී කණ්ඩායමේ අපිට කිව්වා කෝප් කමිටුව මේ වංචාකරුවන් ආරක්ෂා කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා. මම කැමති මේ වාර්තාව හරහා ඉදිරිපත් කරන්න මේ වාර්තාවෙන් ඉදිරිපත් වෙන නිරීක්ෂණවල නිර්දේශවල මේක ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවාද කියලා. ජනාධිපති කොමිසමේ 656 ඉඳලා 672 වෙනි පිටුවල ඔය කියන පාද සටහන් ගැන සඳහන් වෙලා තියෙනවා. මේකේ තියෙනවා 671 වෙනි 671 වෙනි පිටේ The Commission of Inquiry has found that the footnotes made by 9 members of COP are in the main limited to factual observations and these footnotes are not incorrect or unreasonable. We also know that these members of COP have recommended by way of footnote number 26 that an investigation is held to ascertain whether Perpetual Treasuries Limited has made large profits by the sale of treasury bonds in the secondary market to the EPF or other state-owned institutions. Mamme utsahakarani kiyanna garu niyojya kathanayaka thumani me komisame janadhipati komisame kiyanne samasthayak vidiyata mema paadasadan asathya ho asadharana novana bavai esema මෙම පාදසටහන් මගින් මෙම පරීක්ෂණය තවදුරටත් පුළුල් කරන්න ඉල්ලා තිබෙන බව මෙම ජනාධිපති කොමිසම වාර්තා කරනවා. ඉතින් මම විනාඩි කිහිපයක් අරගෙන මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න කැමති ඇත්ත මොකද්ද සමහරු මඩ ගැසීම සඳහා පාවිච්චි කරන බොරුවට වඩා කියලා. මේක තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි පාදසටහන් 32 මෙන්න මෙහෙමයි මේක කියන්නේ පාදසටහන් 1 2 3 කෝප් වාර්තාවේ 4.1.1 4.1.2 යන ඡේද සමග සම්බන්ධ වේ මෙම පාදසටහන් මගින් කර තිබෙන නිරීක්ෂණ නිවැරදි බව කොමිසමට ලැබුණු සාක්ෂි අතුව සනාථ වී ඇත පාදසටහන් 4.5.6 වාර්තාවේ 4.2 ඡේදයේ සමග සම්බන්ධ වේ මෙම නිරීක්ෂණ නිවැරදි බව කොමිසමට ලැබුණු සාක්ෂි අනුව සනාථ වී ඇත. පාසටහන් 7 වාර්තාවේ 4.6 ඡේදයේ සමග සම්බන්ධ වේ. මෙම පාසටහන මගින් කර තිබෙන නිරීක්ෂණ නිවැරදි බව සාක්ෂි අනුව සනාථ වී ඇති බව කොමිසම සඳහන් කරයි. පාසටහන් 8 5.11 සමග සම්බන්ධ වේ. මෙම නිරීක්ෂණ නිවැරදි බව සාක්ෂි අනුව සනාථ වී ඇත. සටහන් අංක 9 5.2 ඡේදයේ සමග සම්බන්ධ වේ 5.2 ඡේදයේ සඳහන් වන්නේ බැඳුම් කර නිකුතු දිනයට පෙර සතියේ ද්විතීක වෙළඳ පොළ තුල වසර 30ක බැඳුම් කර සරහා 9.48ක සාමාන්‍ය පරදා අනුපාතයක් පැවති බවයි ජනාධි කොමිසම විසින් පවසා තිබෙන්නේ මෙම සටහන මගින් එය නිවැරදිව නිරීක්ෂණ තියෙන බවයි 10 සටහන 10 11 13 දහ එකොළහ දොළහ මගින් වාර්තාවේ 5.3 ඡේදයේ සමග සම්බන්ධ වේ. පාසටහන් මගින් කර තිබෙන නිරීක්ෂණ නිවැරදි බව කොමිසමට ලැබුණු සාක්ෂි අනුව සනාථ වී ඇත. 14 වාර්තාවේ 5.3 ඡේදයේ සමග සම්බන්ධ වේ. කොමිසම විසින් පවසා තිබෙන්නේ මෙම 7 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් කෙටුම්පත් කළ අතුරු වාර්තාවේ උපුටනයක් ලෙස පෙන්න බවයි. 15 5.3 ඡේදයේ සමග සම්බන්ධ වේ කොමිසම සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් කෝප් ප්‍රධාන වාර්තාවේ තිබෙන කොටස නිවැරදි නොවන බවයි මේ නිසා පාද සටහන නිවැරදි නොවන බව කොමිසම පන්වා දී ඇත ඒ කියන්නේ මේකේ කෝප් වාර්තාවේ ගැටලුවක් තියෙනවා කියලා කියනවා ඒකයි මේ 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 මේකෙන් කොමිසමෙන් ඉදිරිපත් කරන්නේ ඒක 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 පාද සටහනේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක ඒක වාර්තාවේ තියෙන ගැටලුවක් පාද සටහන 16 වාර්තාවේ 5.3 ඡේදයේ සම්බන්ධ වේ කෝප් කමිටුවට සාක්ෂි නොතිබූ බව සඳහන් කරනවා මේ සම්බන්ධයෙන් පාසටහන් 17 මගින් කරන නිරීක්ෂණ නිවැරදි බව කොමිසම සඳහන් කර ඇත 18 5.7 ඡේදයේ සමග සම්බන්ධ වේ සටහන මගින් කරන නිරීක්ෂණ නිවැරදි බව කොමිසම සඳහන් කර ඇත 19 6 වෙනි ඡේදයේ සමග සම්බන්ධ වේ ජනාධිපති කොමිසම පවසා තිබෙන්නේ මෙම පාදසටහනේ තිබෙන්නේ මෙම ප්‍රශ්නය පිළිබඳව සලකා බැලීමේදී ආචාර්ය අසීම් ලබා දුන් සාක්ෂි වැදගත් බවයි නිවැරදි බවයි පාදසටහන් 20 6.1 සමග සම්බන්ධ වේ මෙම සටහනේ ඇතුළත් වන්නේ අවාසිය ගන්නේ කිරීමේදී ඍජු ක්‍රමය භාවිත කළ හැකි හෝ යුතුය බව උපකල්පනය කිරීම නිවැරදි නොවන බවයි එතෙන්දී ගැටලුවක් මතුවෙනවා මොකද කාලයක් තිස්සේ මොන්ට ඔෆිෂල් සැන්ක්ෂන් එකක් තිබුණේ නැති වුණත් ඩිරෙක්ට් ප්ලේස්මන්ට් කරන්න 2008 ඉඳලා 2014 වෙනකන් ඩිරෙක්ට් ප්ලේස්මන්ට් එහෙමත් නැත්නම් ඍජු ක්‍රමය පවත්වගෙන ගිහිල්ලා තියෙන පිළිබඳව ඒක තමයි කොමිසම කියලා තියෙන්නේ 2008 ඉඳලා මේක හොයන්න කියලා අංක 21 6.11 ඡේදයේ සමග සම්බන්ධ වේ මෙම සටහන නිවැරදි බව සඳහන් කර ඇත 22 6.2 ඡේදයේ සමග සම්බන්ධ වේ කොමිසම විසින් සඳහන් කර තිබෙන්නේ අදාළ කාරණාව මෙම පාදසටහන මගින් නිවැරදිව නිරීක්ෂණය කරන තිබෙන බවයි සටහන 23 හයයි දසම තුන තේජක සමග සම්බන්ධ වේ. මෙම සටහන නිවැරදි බව කොමිසම සඳහන් කර ඇත. සටහන 24 ඡේදයේ වාර්තාවේ 8.1 සමග සම්බන්ධ වේ. මෙම සම්බන්ධව කෝප් කමිටුව ඉදිරියේ මේ සම්බන්ධව ඉදිරිපත් වූ සාක්ෂි පිළිබඳව කොමිසම දැනුවත් නැති බව මෙහිදී සඳහන් කර තිබේ. 25.1 ඡේදයේ සමග සම්බන්ධ වේ. මෙම සටහන මගින් බැඳුම් කර නිකුතුව පිළිබඳව 2016 මාර්තු 29 වෙනිදා නිකුතුව පිළිබඳව සවිස්තරාත්මක පරීක්ෂණයක් අවශ්‍ය වන බව නිවැරදිව කාර්ක සභාවට පෙනී යන්නේ ඇයි සඳහන් වන බව ජනාධිපති කොම සඳහන් කර ඇත. අංක 26 වාර්තාවේ 8.1 ඡේදයේ සමග සම්බන්ධ වේ. නිවැරදිව සඳහන් වන්නේ කොමිසම පවසා තිබෙන්නේ මෙම පාසරණ මගින් පපිචුවල් ට්‍රසරි සමාගම ද්විතීක වෙළඳපොලේ විශාල ලාභයක් ලබාගත් බවයි. ඊට අමතරව අධික පොලියක් සහිත බැඳුම් කර ද්විතීක වෙළඳපොලේ පපිචුවල් ට්‍රසරි සමාගම මිලදී ගත්තේ රජයට අයිති සේවකාර්ථ සාධක අරමුදල වැනි අරමුදල් ද යන්න සොයා බැලීම සඳහා පුළුල් පරීක්ෂණයක් කළ යුතු බව දන්වා තියයි. ඒ හරහා තමයි නියෝජ්‍ය කතානායකතුමනේ මේ මුළු මගඩියම එළියට ආවේ. මේක ඉතාමත්ම වැදගත්. මම ඒක නැවත කියන්න කැමතියි. ඒ 26 වෙනි සටහන, මේ 26 වෙනි සටහනේ තමයි වැදගත්ම කාරණාව තියෙන්නේ. ඒක තමයි 671 වෙනි පිටේ. Have recommended by way of note 26 that an investigation is held to ascertain whether Perpetual Treasuries made large profits by the sale of treasury bonds in the secondary market to the EPF or other state-owned institutions. සමහර වෙලාවට මේවයි තියෙන කාරණා නොදැනුවත් සමහර කට්ටිය නොයෙකුත් කතා කරනවා. නමුත් මේ 8.5 බිලියන වංචාව පිළිබඳව මේ සටහන හරහා තමයි කෝප් වාර්තාව නිවැරදි වෙලා තියෙන්නේ කියලා කොමිසම ඉදිරිපත් කරන නිර්දේශවල තියෙනවා. වෙන කවුරුත් මේක දැකලා නැහැ. 27.2 ඡේදයේ සමග සම්බන්ධ වේ. කොමිසම සඳහන් කර තිබෙන්නේ මෙම සටහන මගින් 2008 සිට 2016 දක්වා සිදු වූ බැඳුම් කර නිකුතු ගැන පරීක්ෂණයක් කළ යුතු බවත් සාක්ෂි විමසීමේදී වෝහාරික විගණනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා තියෙන බවයි. මෙන්න මේ පාද සටහන තමයි විපක්ෂ අය බය වෙලා තියෙන්නේ. මෙහෙම පාද මේ සටහන ගැන තමයි ජනාධිපතිවරයාත් ඉතාම තදින් මං ඊයේ පෙරේද දැක්කා ක්‍රියාත්මක වෙනවා කියලා තිබුණේ රාජපක්ෂලා ගේ කට්ටිය කරපු ප්‍රකෝටි ගණන් හොරකම් හොයන්න. එතකොට ඊළඟට 28.2 සමග සම්බන්ධ වේ. සටහන අදාළව කාරණාව නිවැරදි නිරීක්ෂණය කර තිබෙන බව කොමිසම සඳහන් කර ඇත. 29 වාර්තාවේ 9.1 සමග සම්බන්ධ වේ. ජනාධිපති කොමිසම සඳහන් කර තිබෙන්නේ සේවකාර්ථ සාධක අරමුදල සතු අරමුදල් වඩාත් ඵලදායී ලෙස ආයෝජනය කිරීම ගැන විශේෂ ප්‍රතිපාදන සකස් කර යුතු බව මෙම සටහන මගින් කියා තිබුණ බවයි. මේක අනුමත කරනවා. බලන්න මේවා තමයි අත් වශයෙන්ම වැදගත් කාරණා අපි එකතු කරලා තියෙන්නේ. 30 තිබෙන වෙන්දේසිය ගැන ප්‍රකාශයට පත් කළ දැනුවීම 12.5 පොලිය අනුපාතය සඳහන් කරන තිබුණේ නම් සමීක්ෂණයක් සඳහා සමීකරණයක් අනුව බව මහ බැංකු නිලධාරීන් විගණකාධිපතිවරයා පරසා දූ බව මෙම සටහන ඇතුළත් වන බගයි ඒ අනුමත කරලා තියෙනවා. 31.9.4 මෙය ඡේදයේ මාතෘකාව වෙනස් කිරීම. ඡේදයේ 9.4 ඡේදයේ මාතෘකාව වෙනස් කිරීම ගැන අදහස් පවර කරලා තියෙනවා, පිළි අරගෙන තියෙනවා. 32 නිවැරදි බව ජනාධිපති කොමිසම පිළි අරගෙන තියෙනවා. මම මේ කතාව කිව්වේ නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිබඳව නොයෙකුත් මත මේ වාර්තාව නොකිය පුද්ගලයෝ සමාජගත කරන්න උත්සාහ කරනවා. මේකෙන් සියලුම එකක් හෝ දෙකක් ඇරෙන්න ඒකටත් හේතු දීලා තියෙනවා සටහන් ජනාධිපති කොමිසම පිළි අරගෙන තියෙනවා. එහෙමනම් අපිට කියන්න වෙන්නේ මේ කොමිසම පිළි අරගෙන තියෙන්නේ මේ සියලු සටහන් සහිත වාර්තාව කියලා. එතෙන්දී මම තව එක දෙයක් කියන්න කැමතියි. 9.2.14 657 වෙනි පිටේ අපේ ගරු සුනිල් හඳුනෙත්ති කෝප් සභාවේ සභාපතිවරයාගෙන් කොමිසම විමසනවා. In this connection, when the Commission of Inquiry asked Mr. Handunetti whether there were different opinions, mata, ඒ කියන්නේ එතුමාගෙන් අහනවා මේ සටහන් වලින් අදහස් කරන්නේ මොකද්ද, මේ මත පිළිබඳව වෙනසක්ද තියෙන්නේ කියලා. එතකොට හඳුනති ඇමතුම් මන්ත්‍රීතුමා උත්තර දෙනවා. මම කියනවා, quote, ඇත්තටම ගරු සභාපතිතුමනි ඒකේ මත වලට වඩා පැහැදිලි කිරීම වල වෙනස්කම් තමයි තිබුණේ කියලා. ඊට පස්සේ මේකේ ඒ පිටේම තියෙනවා Mr. Handunethi emphasized that all 24 members of the COP who actively participated in the inquiry unanimously agreed to all recommendations set out in the report. මොකද මේ කියන්නේ? මේක කියනවා එක්සත් ජාතික පක්ෂය කියලා නෙමෙයි අනිත් පක්ෂ කියලා නෙමෙයි මේකට සම්බන්ධ වෙච්ච 24 දෙනාම ඒකමතිකව කියලා තියනවා කියලා මේ වැරදි කරපු කට්ටියට දඬුවම් දෙන්න කියලා. මේකේ ඒකමතිකව කියලා තියනවා කියලා අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා මැදිහත් වෙලා තියනවා බලපෑම් කරලා තියනවා ඔහු වැරද්දක් කරලා තියෙන බව මේකේ පේනවා ඒ නිසා ඔහුට දඬුවම් කරන්න කටයුතු කරා කියලා ඒකමතිකව මේකේ කියලා තියනවා. එතකොට මෙතන ඉතාමත්ම වැදගත් කාරණාව තමයි මේ සමහරු එල්ල කරන විවේචනවලට මේ ජනාධිපති කොමිසම මේකේ හිටපු විනිශ්චයකාරවරු දෙන්නා සහ හිටපු රිටයර්ඩ් ඔඩිටර් ජෙනරල්වරයා මාස ගාණක් සාකච්ඡා කළා ඒවට උත්තර දීලා තියෙනවා. ගරු නියෝජක කතානායකතුමනි මම පිටු 671 ඉඳලා 671 දක්වා පිටු සභාගත කරනවා ඒවා කරුණාකරලා හැන්සාඩ් ගත කරන්න කියලා මම මේ වෙලාවේ ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙමනම් කාටවත් කියන්න බෑ අපි හොරු රකින්න උත්සාහ කරා කියලා. අපිට හොරු රකින්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට හොරු රකින්න එක නෙමෙයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ හොරුන්ට දඬුවම් දෙන එක. අපි මේක 2002 ඉඳලා ගරු කතානායකතුමනි මම මේක මේ පාර්ලිමේන්තුවේ කතා කරේ. මං ගාව තියෙනවා මේ මම 2012 පෙබරවාරි මාසේ කරපු සාකච්ඡාවක් පිළිබඳව මම මේක සභාගත කරනවා හැන්සාඩ් ගත කරන්න කියලා සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමායි වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමායි මමයි කොහොමද කියලා තියෙන්නේ කියලා ලාෆ් හෝල්ඩින් එක මැනිපුලේට් කරපු හැටි කොහොමද මේ වසන්ත සේන සමරසිංහ කියනවා ඒ අපිත් එක්ක ඉන්න වෙලාවේ ෂෙයා ප්‍රයිස් ඔෆ් ලාෆ් හෝල්ඩින්ස් වස් මැනිපුලේටඩ් උදේ 10ට රුපියල් 30ට තිබුණා රුපියල් උදේ 11ට රුපියල් 48ට ගිහිල්ලා කොටස් ලක්ෂයක් වික්කා ඒක එක පුද්ගලයෙක් ගත්තා ඒ නම මෙතන සඳහන් වෙනවා ඒක අත්තේ 48ට ඊට පස්සේ දෙක වෙනකොට ඒක ආයෙත් රුපියල් 40ට අඩු වුණා මේ පුද්ගලයා අර්ථසාධක අරමුදලට කෝටි ගානක අලාභයක් වෙන විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක කරා ඒක ඒ වෙලාවේ අජිත් නිමාත් කබ්‍රාල්ගෙන් පත්‍ර මාධ්‍යවේදී අහනකොට එතුමා කියලා තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ අර්ථසාධක අරමුදල ඉතාමත්ම හොඳට කළමනාකරණය වෙනවා කියලා. මං ගාව තියෙනවා ජූනි මාසේ 28 වෙනිදා 2012 මම අර්ථසාධක අරමුදල බිලියන 12ක වංචාවක් පිළිබඳව කතා කරනවා නියෝජ්‍ය කතානායකතුමනි බිලියන 12ක් මේ බිලියන 12 හැදිච්ච හැටි කියනවා largest losses were laugh gas බිලියන 1.8යි වැලිබල් 1 මිලියන 740යි ලයිට් හවුස් හොටෙල් මිලියන 87යි ඊළඟට LOLC බ්‍රවුන්ස් මිලියන 1.9යි බිලියන සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් මිලියන 713යි ගලදාරි හොටෙල් මිලියන 470යි නමුත් එදා කිසි විදකටවත් මේවා ගැන කිසිම පරීක්ෂණයක් කරේ නැහැ. මේ බ්ලේටන් මැනිපුලේෂන් ගැන තවත් එකක් මම සභාගත කරනවා 2012 නොවැම්බර් මාසේ කරපු සාකච්ඡාවක් සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමායි මමයි දෙන්නම මේ කොයි ආකාරයටද මේ හොරකම් සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට 2014 මැයි 31 වෙනිදා මම කියනවා very disappointed with the public accounts committee. මොකද එදා public accounts committee එකට කෝප එකට බැරි වුණා අර්ථසාධක අරමුදල වෙනුවෙන් එදා මහ බැංකුවේ අධිපතිවරයාව අවුරුදු 6කට 2006 සමා වෙන 2006 තමයි 2000 සමා වෙන 2007 ආවට පස්සේ 2013 වෙනකන් ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. කොයි ආකාරයටද මේ 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 මේගොල්ලෝ මහ බැංකුවේ පුද්ගලයෝ අර්ථසාධක අරමුදල හූරගෙන කාලා දූෂණය කළා වංචා කළා කෝප් එකට ආවෙවත් නැහැ කෝප අයකට ආවෙවත් නැහැ. එහෙමද අද මේ මේ වැඩ කටයුතු වෙන්න වෙන එහෙම නෙමෙයි. එදා වැන්දා ලියුම් මෙතන මං කියනවා after 1.5 years of PAC has failed to summon governor of the central bank and the secretary ministry of labor following abrupt adjournment of EPF examination committee on February 6 2013 පෙබරවාරි 10 වෙනිදා 2013 ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා නැගිටලා ගියා ඊට පස්සේ මම කියනවා I have initiated more than a dozen reminders. දොළොස් පාරකට වඩා මම මේ පාර්ලිමේන්තුවට දන්නලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවට දන්නලා තියෙනවා. අගම මේ මේ මහ බැංකුවේ දා අධිපතිට මේ කතා කරන්න කියලා. නමුත් මේ පාර්ලිමේන්තුවට බැරි වුණා එදා. මේ පාර්ලිමේන්තුවට එදා බැරි වුණා. මාස 13ක් යනකම් ඒ මේ පටන් අත්ත මීටම ඉවර කරන්. එහෙමයි එදා මේ 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 පාර්ලිමේන්තුව අර එරා නැමැතුමා කිව්වා වගේ යකට බූට් එකට යට කරගෙන හිටියේ රාජපක්ෂලා. එදා සුනිල් හඳුන්නෙත්තිලා වගේ විපක්ෂයේ මන්ත්‍රීවරු හිටියේ නැහැ කෝප් එකේ සභාපතිලා හැටියට. එතුමාට අපේ ලොකු ගරුත්වයක් තියෙනවා. ඒ වැඩ කටයුතු හරියට කරගෙන ගියා. යම්කිසි අවස්ථාවල එතුමාටත් ආතතිය වුණා. ඒ ප්‍රශ්න මැනඩුණා. එහෙම නොයෙකුත් හේතු වුණා. ඒවා නමුත් මෙතන තියෙන්නේ අපි එදා කිසිම විදියකට මේ කට්ටිය හොයන්න බැරි වුණා. ඔය එලෝසියස්ලා ගැන මම පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා 2014 ජූනි මාසේ 5 වෙනිදා. මම කියනවා කොයි ආකාරයේද කුකුල් කොටුවකින් රුපියල් 50ට තිබිච්ච ග්‍රේන් එලිවේටර්ස් කියන කොටස රුපියල් 250කට උස්සලා 184ට අතෑරිය කියලා EPF එකට. නමුත් එදා කිසිම විදියකට මේ සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් කරන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. අපිට මිනිස්සු කියනවා දේශපාලන ජන බලය අපි දැන් ජනතාවට ලබා දීලා තියෙනවා. එදා දේශපාලනඥයන්ට පුළුවන් වුණා බලය අයුතු ලෙස පාවිච්චි කරලා තමන්ට ඕන විදියට වැඩ කරන්න. ජනවාරි 18 2015 ජනවාරි 8 වෙනසෙන් මොකද සිද්ධ වුණේ නියෝජ කතානායකතුමනි? ඒ බලය ජනතාවට හම්බෙලා තියෙනවා. ජනතාව තමයි ඒ බලය දැන් පාවිච්චි කරන්නේ. ජනතාවට පුළුවන් පාර්ලිමේන්තුවට කියන්න බල කරන්න පුළුවන්. ජනතාවට පුළුවන් නීතිපතිවරයාට බල කරන්න. ජනතාවට පුළුවන් අධිකරණයට බල කරන්න. ජනතාවට පුළුවන් ජනාධිපතිවරයාට බල කරන්න. හරි දේ කරන්න කියලා. ඒ නිසා තමයි දැන් මේ කට්ටිය බය වෙලා මේ බලය නැවතත් උදුර ගන්න මේ කට්ටිය උත්සාහ කරන්නේ. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරලා තියෙනවා. මේ ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුව පරණ හොරුනොත් අල්ලන්න වෙනවා ජනාධිපතිතුමාට. ඒක අපි ඉතාමත්ම ඕනෑකමින් කියන්න සිද්ධ වෙනවා. මිනිස්සු අහපෙන් අහනවා අවුරුදු 3ක් පොල් ගෑවද ඇයි හොරු අල්ලන්නේ නැත්තේ කියලා. අපි නැවතත් ඉල්ලනවා පරණ හොරුන්ට දඬුවම් දෙන්න කියලා. අපි අසුගිය කාලේ දිගින් දිගටම අපි ඉල්ලුවේ ඒක. හැබැයි නියෝජ කතානායකතුමනි, එහෙම කරේ නැත්නම් අපිටත් තීරණයක් ගන්න වෙනවා. මේ හොරු අල්ලන්න බැරි නම් මේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඇතුළු මේ රජයට අපිටත් තීරණයක් ගන්න වෙනවා මොකද්ද අපි කරන්න කියලා. මොකද හොරු අල්ලන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. හොරු ඇල්ලීම සඳහා අපි සියලු වැඩ කටයුතු කරලා තියෙනවා. අපි කිසි හොරෙක් වංචනිකයෙක් ආරක්ෂා කරන්න කිසිම තැනක වැඩ කරලා නැහැ. නොයෙකුත් කට්ටිය නොයෙකුත් ප්‍රචාර මඩ ප්‍රචාර අරංගයාට ජනාධිපති කොමිසම් වාර්තාවෙනුත් පෙන්නලා දීලා තියෙනවා. ඒ සටහන් වලින් කිසිම කෙනෙක් අපි හොදන්න ගිහිලා නැහැ. නමුත් ඒ වෙනුවට ඒ වයින් මේ වාර්තාව තවදුරටත් ශක්තිමත් වෙලා තියෙනවා කියලා. ඉතින් බලන්න මේ ප්‍රෙස් ෆැක් වාර්තාවේ තියෙනවා හොරු පට්ටපල් හොරු කොයි ආකාරයටද හොරකම් කරේ කියලා. දූෂණය නැමැති හොරකම ගැන කතා කරලා තියෙනවා. මේ දූෂණය නැමැති හොරකම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාටත් චෝදනා එල්ල වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂට එල්ල වෙලා තියෙනවා. ඒ අතර අපිත් එක්ක ඡන්දෙ ඉල්ලන, අපිට විරුද්ධව ඡන්දෙ ඉල්ලන කෝට්ටේ රණවකලට දෙහිවල මේ කවුද ධනසිරිලට විරුද්ධවත් මේ දූෂණය කියන දෙයින් මේ බොහෝ චෝදනා එල්ල වෙලා තියෙනවා. ඔවුන්ට අපරාධ දඬුවම් කරන්න කියලා මේ නිර්දේශ කරලා තියෙනවා. එහෙමනම් මම හිතන්නේ
කාලේ
අවසන් වෙලා තියෙන නිසා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කිව්වා දූෂණය නැමැති වරදට දඬුවම් කාර්ය වුණොත් වසර 7කට පස්සේ ආයෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැරි වෙන විදියට විවස්ථාව සංශෝධනය කරනවාට ඒ කට්ටිය එකඟයි කියලා. මම හිතන්නේ කවුරුත් ඒකට එකඟයි. පුද්ගලයෙක්ට විරුද්ධව දේශපාලන තීන්දුව ගන්න දේශපාලන හේතුන් නිසා පුද්ගලයන්ට විරුද්ධව මේ වැරදි කාර්යෝ කරන්න පාර්ලිමේන්තුවට බෑ. එදා කරා වගේ ශිරාණි බණ්ඩාරනායක ගෙදර ඇරියා වගේ එහෙම කරන්න බෑ. ඒකට අපිත් විරුද්ධයි. මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන්, ගෝඨාභය රාජපක්ෂ වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ දඬුවම් දෙන්න බෑ. ඒකට අපි විරුද්ධයි. නමුත් කවුරු හරි අධිකරණයේ වැරදිකාරයෙක් කියලා ඔප් වෙලා තියෙනවා නම් අවුරුදු 7කට නෙවෙයි ජීවිත කාලයටම ඡන්දෙ දෙන්න බැරි එකට මේ විවස්ථාව සංශෝධනය කරන්න කියලා විවස්ථා 81 87 89 සංශෝධනය කරන්න කියලා අපි ඉල්ලමින් අපේ වචන ස්වල්පය අවසන් කරනවා.